ගරුල අසන්ත අලගිය නැමැතුමා දෙපතුමාට විනාඩි 20ක් තියෙන අලගිය නැමැතුමා
හරි නියෝජ්‍ය කතානායකතුමනි අද විශේෂයෙන්ම බැඳුම් කර සහ බරපතල වංචා කොමිෂන් සභා වාර්තා පිළිබඳව විවාදයට ගැනන මේ අවස්ථාවේදී සම්බන්ධ වීම ලැබීම පිළිබඳව සතුටු වන අතර මගේ ප්‍රාර්ථනය පැතුම මේ පාර්ලිමේන්තුව විදිහට අපි කටයුතු කළ යුතු වන්නේ මින් ඉදිරියට නැවත වතාවක් අපේ රටේ මෙවැනි විවාද නොපවැත්වෙන මට්ටමට මේ රට තුළ අවශ්‍ය කටයුතු කිරීම තමා අද මේ පාර්ලිමේන්තුවට පැවරී තිබෙන වගකීම විදිහට මා පෞද්ගලිකව දකින. අලුත් හොරුද පරණ හොරුද කියන එක නෙමෙයි, වැරද්ද වංචාව දූෂණය මේකට අලුත්ද පරණද කියලා අදාළ විය යුතු වන්නේ නැහැ. වංචාව වැරද්ද දූෂණය සදහටම මේ රටෙන් තුරන් විය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපිට ඒ පිළිබඳව අමිහිරි අත්දැකීමක් තිබෙනවා. අපි 2015 ජනාධිපතිවරණයේදී මම ඇතුළු අද ආණ්ඩුව තුළ ඉන්න බොහෝ පිරිසකුත් අපේ පක්ෂයේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් තමයි අපි කටයුතු කළේ. එතුමා විශේෂයෙන්ම අපේ පක්ෂයේ සභාපතිවරයා විදිහට එදා අපි ඒ වෙනුවෙන් පෙනී හිටියා. නමුත් මේ රටේ ජනතාව එදා ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප වීම පිළිබඳව විවිධ අර්ථකථනයන් කරමු. නමුත් වර්තමානයේදී අපි පක්ෂයක් විදිහට අද එදා ඇයි අපි පරාජයට ලක්ුණේ කියන ඒ දේ පිළිබඳව අපි ස්වයං විවේචනයක් අපි කරලා තිබෙනවා. ඒ පරාජයට ලක්වීමට හේතු අපි එක කට්ටියකට විතරක් අපි දාන්නේ නැහැ. ඒ හේතු ඇතිවීමට කොටස්කාරයේ විදිහට අපි ඒකට සම්බන්ධ වුණා කියනව නිහතමානීව අපි පිළිගන්නවා. එම නිසා එදා පසුගිය රජය මගින් අපි දැවැන්ත සංවර්ධනයක් කරලා තිබුණා. මෙරට යුද්ධේ නිම කරලා සාමය ඇතිකරන දේශපාලන නායකත්වය ලබා දීලා විරෝධාර රණවිරුවන් ජීවිත පූදා කරලා කටයුතු කළත් මෙරටේ ජනතාව එදා ලබා දීපු ප්‍රතිඵලය අපි පක්ෂයක් විදිහට අද ඒ පාඩම අපි ඉතාමත් හොඳින් අද ඉගෙනගෙන තිබෙනවා. එම නිසා තමයි අපේ පක්ෂයේ වර්තමාන සභාපති විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙරටේ විධායක ජනාධිපතිවරයා විදිහට මේ තත්ත්වයේ නැවත වතාවක් අපේ පක්ෂයටත් මේ රටටත් ඇති නොවිය යුතුයි කියන තැන ඉඳගෙන වංචාවට දූෂණයට විරුද්ධව අද ඒ දැඩි ක්‍රියාමාර්ග ගන්න අද ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ සමීක්ෂණ කරනවා. මේ රටේ පොදු සංවිධාන ස්වේච්ඡා සංවිධාන ජනමතයන් විමසනවා. ඒ සෑම ජනමතයකම අහන ප්‍රශ්නවල ඇයි ඔබ මේ තීරණය ගන්න කියන ඒ ප්‍රශ්නයට වැඩිම ප්‍රතිශතයක් සෑම සමීක්ෂණ වාර්තාවලම ලැබිලා තිබෙන්නේ වංචාවට දූෂණයට විරුද්ධව තමා කියන දේ තමා ඒ සෑම දෙයකින්ම ලැබිලා තිබෙන තොරතුරු අනුව අනාවරණය වෙලා තිබෙන. එම නිසා අද මුළු රටම පක්ෂ බේදවලින් තොරව සියලු බේදවලින් තොරව වංචාවට දූෂණයට විරුද්ධව අද කටයුතු කිරීම පිළිබඳව ප්‍රසාදය අද ඇති වෙලා තිබෙන යුගයක්. එම නිසා අපි මේ වංචාවට විරුද්ධව ඒ ගෙන යන කටයුතු වලදී අපටත් විශාල යුතුකමක් වගකීමක් තිබෙනවා. මේ අවස්ථාවේදී මෙම කටයුත්ත තුළ මේ ක්‍රියාදාමය තුළ මොනම ආකාරයකටවත් දේශපාලන වාසි අපි ලබා ගත යුතු වන්නේ නැහැ. ඒ දේශපාලන වාසි ලබා ගැනීම කුමන හෝ පාර්ශ්වයක් විසින් ඉටු කරනවා නම් මේ රටේ සැබෑ ලෙස වංචාවට දූෂණයට විරුද්ධව කටයුතු කිරීමක් විදිහට මම පෞද්ගලිකව දකින්නේ නැහැ. එම නිසා මේ සම්බන්ධව තරමක් අපිට මේ වංචාවට දූෂණයට විරුද්ධව ගන්නා වූ ක්‍රියාමාර්ගවලදී අපිට විවිධ මාධ්‍යවලින් විවිධ දේවල් දකින්න ලැබෙනවා සමහර ඒවා කනගාටුයි. විශේෂයෙන්ම මේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පොදු ව්‍යාපාර කාරක සභා දෙකකින් විමර්ශනයන් කළ වාර්තා ලබා දුන්නා ඩියු ගුණසේකර මැතිතුමත් සුනිල් හඳුනිත්තුත්. ඒ කාරක සභා දෙකේම මමත් ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට හිටියා. මේ වන විට මං හිතන්නේ පාර්ලිමේන්තුව තුලින් මේ නිමවුණු සිද්ධිය සම්බන්ධයෙන් ඒ වගකීම ඉටු කරලා අවසానයි. දැන් පාර්ලිමේන්තුවට තිබෙන වගකීම තමා නැවත වතාවක් මේ රටේ මෙවැනි දේවල් ඇතිනොවීම සඳහා පාර්ලිමේන්තුව තුලින් ඉටු විය යුතු කටයුතු අපි අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුව තිබෙනවා. ඒ වගකීම අපි අවබෝධ කරගත යුතුයි. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විසින් මේ බැඳුම් කර කොමිසම දාපු දිනේ මම මාධ්‍යවල බැලුවා. ඒ වෙලේ බොහෝ දේශපාලන පක්ෂවල අය කිව්වේ මේ ප්‍රශ්නේ යට ගහන්න බැඳුම් කර කොමිසම දානවා කියලා. මේ කොමිසමේ විනිසුරුවන් සැබෑ ලෙස ඒ අයට අවංකව මේ පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණ නිසා කල් ඉල්ලුවා. අවස්ථා තුනකදී කල් ඉල්ලුවා. කල්ලිල්ලපු දවසට පහුවදා මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වේ මේ ප්‍රශ්නය කාලය දික් කරලා යට ගහන්න උත්සාහ කරනවා කියලා කිව්වා. ඒ වගේම මේ වාර්තාව එලි දැක්වුවා. මේ වාර්තාව එලි දැක්වුවාට පස්සේ මේකේ පිටුපිලිබඳව විශාල සංවාදයක් මේ රට තුළ ඇති වුණා. අත්අඩංගුවට ගන්න නැහැ කියලා කිව්වා. මේකේ වැරදිකරුවන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගන්න දින කීපයකට පෙර ඉඳන්ම ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කිව්වා. ටෙලිනාට්‍ය ඉතාමත් හොඳ ටෙලිනාට්‍ය මේ මැතිවරණයට පෙර ක්‍රියාත්මක වෙයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා මේ ආකාරයෙන් අදහස් යෝජනා
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේ ලකි ජාද මැතිතුමා මුල සුන ගන්නවා.
එම නිසා මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව හෙලා දැකලා තමා විශේෂයෙන්ම කටයුතු කළේ. ඉතින් එම නිසා අප ඉතාමත් කාරුණිකව ඉල්ලීමක් කරන්නේ අපි සැබෑ ලෙස වංචාවට දූෂණයට විරුද්ධව අපි කටයුතු කරනවා නම් අපි මේ ආකාරයෙන් පටු දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් අපි අපේ අදහස් යෝජනා අපි ඉදිරිපත් කළ යුතු වන්නේ නැහැ. මම මේ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා අපි අවංකව හදවතට එකඟව අපි නැවත වතාවක් මෙවැනි විවාද මේ පාර්ලිමේන්තුව තුළ ඇති නොවන්න මේ රට තුළ අවශ්‍ය පරිසරය ගොඩනැගීම සඳහා අපි සියලුම ભેද අමතක කරලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය තමයි අද මේ රට හමුවේ තිබෙන්නේ කියන එක අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව තවමත් අපේ රටේ ජනතාව හරියට දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. අපිත් මේ පිළිබඳව හරි අවබෝධයක් නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් දන්න දේ තමයි මේ ක්‍රියාවලිය සුළ වංචාවක් සිද්ධ වුණා කියන එක දන්නව කවුරු? ඕනෑම දෙනෙක් දන්නවා. එතකොට මේ මොකක්ද වංචාව? අපේ රටේ විශේෂයෙන්ම රටට අවශ්‍ය මුදල් කලින් හොයාගත්තේ භාණ්ඩාගාර බිල්පත් වගින්. 1997 ආසියාවේ ඒ ඇතිවුණු තත්ත්වයන් එක්ක මේ බැඳුම් කරවලින් මුදල් සොයා ගැනීමේ ක්‍රමය හඳුන්වා දුන්නා. 2008 අපේ රටේ ප්‍රථම වතාවට මේ බැඳුම් කර ක්‍රමයේ යටතේ රජයට අවශ්‍ය මුදල් ලබා ගැනීම ආරම්භ වුණා. ක්‍රම දෙකක් යටතේ මුදල් ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එකක් ඍජු ක්‍රමය, අනිත් එක වෙන්දේසි ක්‍රමය. වෙන්දේසි ක්‍රමයේ යටතේ රජයට අවශ්‍ය මුදල් ලබා ගැනීම කරන්නේ රටට අවශ්‍ය මුදල් පෞද්ගලික අංශයේ තිබෙන මුදල් පාඩුවක් නොවන පරිදි ආණ්ඩුවට ලබා ගැනීම සඳහා තමයි වෙන්දේසි ක්‍රමය විශේෂයෙන්ම මේ බැඳුම් කර ක්‍රමයේදී භාවිතා කරන්න සාමාන්‍යයෙන් නියමිතව තිබුණේ. ඒ අනුව 2013 වර්ෂයේ මේ කතාබහට ලක් වෙලා තිබෙන පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගම මහ බැංකුවේ මේ බැඳුම් කර ගණදෙනු වලට සම්බන්ධ වීමට ලියාපදිංචි වුණා. ලියාපදිංචි වෙන දවසේ මේ පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගමේ ප්‍රාග්ධනය මිලියන 300යි. මේ වාර්තාවේ තිබෙනවා 2015 මාර්තු 31 වෙනිදාට ලාභය බිලියන 5යි, 2016 මාර්තු 31ට ලාභය බිලියන 6.1 ගානයි, මේ අවුරුදු දෙකේ සුද්ධ ලාභය බිලියන 12යි. දැන් වෙනත් ගණදෙනු කරලා නෙමෙයි මේ පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගම බැඳුම් කර වලට අදාළ ගණදෙනු කරලා තමයි මෙච්චර ලාභයක් මේ කෙටි කාලයක් තුළදී ලබලා තිබෙන්නේ. දැන් වෙන්දේසි ක්‍රමයේ තිබෙන්නේ පෞද්ගලික අංශයේ මුදල් ලබා ගන්න. එතකොට මේ පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගම කළේ මොකක්ද? සේවක අර්ථසාධක අරමුදල්, බැංකුවල රජයේම අරමුදල් ලබාගෙන ආණ්ඩුවටම ණය දුන්නා. ඒ ආයතනවලට විශාල පාඩුවක් සිද්ධ වුණා. රජයටත් විශාල පාඩුවක් සිද්ධ වුණා. මේකේ පාඩුව හරියට ගණන් කරන්න පුළුවන් කමක් නැහැ, ඒක ඇත්ත. දැවැන්ත ආර්ථික ප්‍රශ්න කටළු ගානකටම මුහුණ දුන්නා. ඉතින් එම නිසා මේක තමයි සරල විදියට මිලියන 300කින් ආරම්භ කරපු පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගම අවුරුදු දෙකක් තුළ ශුද්ධ ලාභය විතරක් ප්‍රකාශයට පත් කළ බිලියන 12යි. ඒ බිලියන 12 එයාලා උපයා ගත්තෙත් රාජ්‍ය ආයතනවල තිබෙනම සල්ලිවල අතරමැදියෙක් විදිහට කටයුතු කිරීම තුළින් පමණයි මේ ලාභය ඒ අය ලැබුවේ. එම නිසා මේ අය මේ ලාභය ලබා ගන්න නීත්‍යානුකූල ක්‍රමවලට පරිබාහිරව විශාල වශයෙන් විවිධ දේශපාලන වාසි, මහ බැංකුවේ අධිපතිවරයාගේ තිබුණු සම්බන්ධතාවයන්, මහ බැංකුවේ අධිපතිවරයාගේ සම්බන්ධතාවයන් මතින් තොරතුරු ලබාගෙන මහ බැංකුවේ තිබුණු නීති රීති සියල්ලක්ම පසක තබලා, සම්ප්‍රදායවල පසක තබලා, ඒ අයතා වාසි අරගෙන උපයාගත් මුදලක් තමයි මේ මුදල ලබාගෙන තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේක තමයි සිදුවුණු ක්‍රියාවලිය. ඉතින් ඒ නිසා අද විශේෂයෙන්ම අපිට තිබෙන්නේ රටක් විදිහට නැවත මෙවැනි ආකාරයෙන් තත්ත්වයන් ඇති නොවීම සඳහා අපි වග බලා ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මේ කොමිෂන් සභාවේ විශාල නිර්දේශයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිර්දේශයන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. පාර්ලිමේන්තුවට මේ පිළිබඳව යම් යම් වගකීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැනට තිබෙන නීති රීති අනුව කටයුතු සිදු කළ යුතු වගේම නව නීති රීති අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නව නීති රීති අවශ්‍ය වෙලා තිබෙන්නේ පෙර සිදුවුණු සිද්ධීම් වලට අවශ්‍ය දඬුවම් ලබා දීමටත්, නැවත මෙවැනි තත්ත්වයක් මේ රට තුළ ඇති නොවීම සඳහා කියන කරුණු මුල් කරගෙනයි මේ පාර්ලිමේන්තුවට ඒ වගකීම ඉටු කළ යුතුව තිබෙන්නේ. එම නිසා අපි ඒ වගකීම අපි ඉටු කළ යුතුව තිබෙනවා. එම නිසා අපි වර්තමානයේදී මේ සෑම දෙයක් පිළිබඳවම අපි සුභවාදීව දැකිය යුතුයි. අද රටක් විදිහට මේ දිනවල මැතිවරණයක් පැවැත්වෙනවා. මේ මැතිවරණ ක්‍රමය තුළ අද හොඳ ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. කොට්ටාසී ඒ අය සම්බන්ධ වෙලා අද අනවශ්‍ය ගැටීම් නැතුව අද මේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද රාජ්‍ය දේපොළ අයතා විදිහට මේවට අද යොදව ගන්නේ නැහැ. මේවා හොඳ ලක්ෂණ රටක් විදිහට, මේවා ඇති විය යුතු ලක්ෂණ රටක් විදිහට ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපේ රටේ වංචාව දූෂණය සම්බන්ධයෙන් අද මේ රට තුළ ඒ ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ අපි තව තවත් මේ වැඩපිළිවෙළවල් ශක්තිමත් කරලා අපි කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම විගණන පනත කඩිනමින් මේ පාර්ලිමේන්තුවට ගෙනා යුතුව තිබෙනවා. මේක රටක් විදියට අවශ්‍යයි. කිසිදු පාර්ශ්වයක් මේකට බිය යුතුවන්නේ නැහැ. දේශපාලඥයවත් නිලධාරීවත් මේකට බිය වෙන්න දෙයක් නැහැ. හරියට අපි වැඩ කරනවා නම් ඕන නීතියක් අනුව ඕන දෙයක් අපිට කරන්න පුළුවන්කමක් තිබෙනවා. එම නිසා විගණන පනත මේ රටේ විවිධ පාර්ශ්වයන් අද විශාල අපේක්ෂාවෙන් සිටින මාතෘකාව අවශ්‍ය දෙයක්. අතිගරු ජනාධිපතිතුමත් මේ පාර්ලිමේන්තුවේදීම පොරොන්දුවක් වුණා මේ විගණන පනත කඩමෙන් පාර්ලිමේන්තුවට ගේනවා කියලා. එම නිසා මේ මැතිවරණය අවසන් වුණ වහාම අපිත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා, කටයුතු කරනවා. අපි සියලුම දෙනාම එක්කහ වෙලා විගණන පනතත් පාර්ලිමේන්තුවට ගෙනහලා කඩිනමින් සම්මත කරලා මෙවැනි ආකාරයෙන් සිද්ධීන් මේ රට තුළ ඇති නොවීම සඳහා අනිවාර්යෙන්ම වග බලා ගත යුතුව තිබෙනවා. මේ මහා බැංකුවේ සිද්ධියට වගේම බරපතල වංචා සම්බන්ධයෙන් ඒ කරුණු සම්බන්ධයෙන් නීතිය සාධාරණත්ව ඉටුවිය යුතුයි. ඒ පිළිබඳව මොනවාකාරකවත් අපේ මතවාදයක් නැහැ. අපි ඒකයි සඳහන් කළේ වංචාවට දූෂණයට පැරණි අලුත් කියලා වර්ග දෙකක් නැහැ. පැරණි අලුත් වර්තමාන අනාගත කියලත් නැහැ. වංචාව දූෂණය නම් වංචාව දූෂණයම තමයි. එම නිසා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අද වංචාව දූෂණයට විරුද්ධව එතුමාට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අවංකව අද එතුමා ගන්නවා. එම නිසා රජයේ විදිහට අපි අපේ සහයෝගයේ දායකත්වයේ, පාර්ලිමේන්තුවේ විදිහට අපි අපේ සහයෝගයේ දායකත්වයේ අපි එතුමාගේ ක්‍රියාදාමයට ලබා දීම තමා මහජන නියෝජිතින් විදිහට අපට පැවරී තිබෙන යුතුකම වගකීම කියන එක අපි අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඒ වගේම මේ ක්‍රියාදාමය තුළ විගණන පනත් ගේනවා වගේම රාජ්‍ය අංශය තව තවත් ශක්තිමත් කළ යුතුව තිබෙනවා. තාක්ෂණයේ නවීන තාක්ෂණයේ භාවිතා කරලා ඒ වගේම මේ නිලධාරීන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දීලා ඒ වගේම මේ නිලධාරීන්ගේ ගුණාත්මකභාවය ඉහළ දමලා මේ කමිෂන් සභාවේ මේ ක්‍රියාවලිය තුළ අපි අධ්‍යයනය කරපුවා. මේ වාර්තාව තුළ විශාල අඩුපාඩුකම් විශාල ප්‍රමාණයක් මේ ක්‍රියාවලිය තුළ තිබුණා. මහා බැංකුවේ තිබුණු නීති රීති සංශෝධනය කළ යුතුව තිබෙනවා. ඒ වගේම නව නීති රීති හඳුන්වා දිය යුතුව තිබෙනවා. මේ ආකාරයෙන් ඒ අදාළ අංශ ඉතාමත් අවංකව කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපි කවුරුත් පිළිගන්නවාද මේ රටේ මේ කමිෂන් සභාවේ හිටපු විනිසුරුවන් සහ නිලධාරීන්? මේ රටේ කාගේත් විශ්වාසයට අද පාත්‍ර වෙලා තිබෙනවා? අපි එයට අපේ ගෞරවය අපි පිරිනමන්න ඕන. කිසිදු ભેදයකින් තොරව අපක්ෂපාතීව මේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම පිළිබඳව. එම නිසා අනිකුත් සියලුම නිලධාරීන්ට ඒ ආදර්ශය ලබා ගත යුතුව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අධිකරණ ශේෂ්ත්‍රයේ පොලිසිය මේ සෑම නිලධාරියෙක්ම
ගරු ඇමතුමා කාලය අවසන්
අනිවාර්යෙන්ම ලබා ගත යුතුව තිබෙනවා. ඒ ආදර්ශය ලබාගෙන මේ අතීතයේ සිදු වුණු සිද්ධීන් සඳහා සාධාරණ යුක්තිය ජනතාවටත් රටටත් ඉටු කළ යුතු වගේම නැවත වතාවක් මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිනොවීමට අපි සියලුම දෙනා ඒකරාශී වෙලා කටයුතු කරමු කියන ආරාධනය කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතියි ගරු රවි කරුණානායක මහත්මයා.
සභාපතිමනි, මම ඉතාමත් අගය කරනවා මේ අවස්ථාවේදී ඔබතුමා මූලාසනයේ සිටින අවස්ථාවේ කතා කිරීම සම්බන්ධයෙන්. මහ ජනතාවට හා රටට අහිමි වෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා ආර්ථික දියුණුව ස්ථාපිත කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශපාලඥයෙක් හැටියට, ඒ වෙනුවෙන් මහා පරිත්‍යාගයක් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ වගේම 2015 ජනවාරි අලුත් ජනාධිපතිවරයෙක්, 2015 අගෝස්තු මාසයේ සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව බිහි කරන්න මුල් වූ කෙනෙක් හැටියට අද මේ ගරු සභාව අමතා කතා කරන්න ලැබීම සතුටක්. තෝරාගත්ත යම් දූෂණ කිහිපයක් පිළිබඳව කරන ලද විමර්ශන පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති කොමිෂන් වාර්තා දෙකක් අපි අද විවාදය අරගෙන තිබෙනවා. කුමන තත්ත්වයක් යටතේ වූවත් මා සතුටු වෙනවා මෙසේ යහපාලන මූලධර්ම අඩුපාඩු සහිත හෝ ක්‍රියාත්මක වීම ගැන. මම මුලින් මේ ගරු සභාව අවධානයට ලක් කරන්න කැමතියි. අපි මේ ඉන්නේ සමාජ අර්බුද නිර්මාණය වීම ගැන, වගේම යහපාලන අවශ්‍යතාවය පිළිබඳවයි. 71-89 දකුණේ අර්බුද වගේම 83 ඉඳලා අවුරුදු 30ක් උතුරේ අර්බුදවලට ලක් වෙලා සමස්ත සමාජය භයානක තත්ත්වයකට පත් වුණා. මේ නිසා සමාජය තුළ ප්‍රචණ්ඩත්වය, දූෂණය, වංචා, නාස්තිය, අපේක්ෂා භංගත්වය, අවිනිශ්චිතභාවය වගේම සමාජයට අහිතකර බොහෝ දේවල් සමාජගත වුණා. හිංසනය, ප්‍රචණ්ඩත්වය සමාජ කොටසක් බවට පත් වුණා. මේ යුගය තුළ මහජනතාවගේ දුප්පත්කම නැති කරන්න, රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරන්න, යටිතල පහසුකම් බිහි කරන්න තිබූ වටිනා අවස්ථා අපට අහිමි වුණේ මේ තත්ත්වය සමග පටු දේශපාලන චින්තනයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් පළවත් වෙලා සමාජය ඉතාම භයානක හා විනාශකාරී තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඒ වගේම අපි නොහිතපු විදිහට අපේ මැතිවරණ ක්‍රමයත්, ඒ තුළ ඇති වූ අනවශ්‍ය වියදම් වගේම තරංගයත් අපේ සමාජය තවදුරටත් නරක තැනකට ගෙනාවා. යුද ජයග්‍රහණය සමග නිර්මාණ වූ ඒකාධිපති හා පවුල් පාලනය මේ තත්ත්වය තවදුරටත් භයානක හා නරක තැනකට ගෙන ගියා. මේ තත්ත්වය වෙනස් කරන්න අභීත නායකත්වයක් වගේම ජීවිත පූජාවෙන් අරගල කරන්න අවශ්‍ය වුණා. අපි එහි පුරෝගාමීන් වුණා. එය පහසු කටයුත්තක් වුණේ නැහැ. ඒ දුෂ්කර අරගලයේ අවසානයේ අපි ජයගත්තා. මේ සමාජ තුළ යුක්තිය හා සාධාරණ්‍ය ඇති කරන සංහිඳියාව, ඇති කරන දූෂණය හා වංචා නැති කරන්න, ආර්ථික දියුණු කරලා රටේ කීර්ති නාමය ගොඩගන්න අපි නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අත්විවරම දැම්මා. ඒ ගැන අපි අතිශයෙන්ම සතුටු වෙනවා. එය මුල් පියවර පමණයි. අපි විසින් ඉටු කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. එම ජනතා අපේක්ෂා අපි කෙසේ හෝ ඉටු කළ යුතුයි. අඩු වශයෙන් පොරොන්දු වූ දේ ඉටු කරන ජනතාව අපේක්ෂා කරන යහපාලනය, එය අපි ක්‍රියාවෙන් ඉටු කළ යුතුයි. ගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 70 වැනි නිදහස් දින සමරුවේ ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කරනවා. දූෂණ විරෝධී මත ශක්තිමත් කිරීම හා ඒ මතය ක්‍රියාත්මක කිරීම රටක අනාගත සංවර්ධනයේ ආත්ම ආරක්ෂාව බවත්, මූල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබෙන බවත් එතුමා ජාතිය අමතා තවදුරටත් ප්‍රකාශ කළා. සෞභාග්‍යමත් නිදහස් අත්පත් කර ගැනීම සඳහා දූෂණය, අල්ලස, හොරකම සහ නාස්‍ය පිටු දැකීම තමා මාතෘභූමිය පෙළ ගැසීම සිටින බවද එතුමා ප්‍රකාශ කළා. මමත් ඒ වගේම අපේ පක්ෂයත් මේ ප්‍රකාශය ඉතා ඉහලින් අගය කරනවා. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් එයයි. අවුරුදු 70ක් පුරා මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් සිටින්නේ බොරුව රජකරවන දේශපාලන වෙනුවට ඇත්ත දිනවන සාධාරණත්වය දිනවන දේශපාලනයක්. ඒ සඳහා ජනාධිපතිතුමා ප්‍රකාශ කළ විදිහට රට දිනවන සමාජ ව්‍යාපාරයක් බිහි කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. බැඳුම්කර පිළිබඳ ගැටලුව මේ ආණ්ඩුවේ හෝ පසුගිය ආණ්ඩුවේ ගැටලුවක් නොවේ. මා කලින් පැවසු හේතු නිසා දූෂණය සංස්කෘතියක් වූ රටක් වෙනස් කිරීම පිළිබඳ අර්බුදයකි. යහපාලන ක්‍රියාත්මක වීම. ඒ වගේම මම සතුටු වෙනවා රාජපක්ෂ සමයේ සිදු වූ බරපතල් ගණයේ දූෂණ වංචා පිළිබඳ සෙවීමට අදාළ කොමිෂන් වාර්තාව සීමා නොවී යහපාලන ආණ්ඩුව වෙත එල්ල වූ චෝදනාවක් සම්බන්ධව ජනාධිපති කොමිසම වාර්තා සම්බන්ධවද විවාද කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා දීමට හැකිවීම ගැන. ඒ වගේම භාවිතය තුළ එය ඔප්පු කිරීමට හැකිවීම ගැන. කොහොම නමුත් මේ බැඳුම් කර අර්බුදය මැතිවරණ සමයකදී පවා රට එක තැනක නවත්තන්න, පල් කරන්න, යොදා ගන්න සිදුවීම සැබැවින්ම කනගාටුදායක තත්ත්වයක්. ඇත්තටම අවුරුදු 3ක් බැඳුම් කර ගනුදෙනුවක රට නැවතුණා වගේ බවකුයි පෙනෙන්න තියෙන්නේ. බිලියනට හරි ට්‍රිලියන් හරි බිංදු කියද කියලා නොදන්නා අය පවා අද බැඳුම් කරේ සිදු වූ පාඩු ගැන බිලියන් වලින් හෝ ට්‍රිලියන් වලින් කියවනවා. ඒ සමහරු බැඳුම්කරයක් කියන්නේ මොකද්ද? මොකද්ද ඒ ක්‍රියාවලිය? එහෙ රජයේ කොටස මොකද්ද? ප්‍රාථමික වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද? ද්විතීක වෙළඳපොළ සිදුවන්නේ මොකද්ද? මේ වගේ මූලික කාරණා පවා නොදන්නා බව පැහැදිලි. මම පැහැදිලි කියනවා දූෂණ තියෙන නම් බැඳුම් කර පමණක් නොවේ සියලුම දූෂණ ගැන හොයන්න ඕනේ, දඬුවම් කරන්න ඕනේ. ඒක නොවේ අර්බුදය. මේ සියලුම මාධ්‍ය සංදර්ශන වලින් අපි ලබා ගන්නේ කුමක්ද කියලයි. දූෂණ වලට එරෙහිව පසුගිය මැතිවරණ වල ලංකාවේ පමණක් නොව දියුණු නැති බොහෝ රටවල් ප්‍රධාන මාර්තුවක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටේත් පසුගිය දශක කිහිපයක් ප්‍රධාන මාර්තුකාව වුණේ දූෂණය. නමුත් දූෂණ දිගටම තිබෙනවා. ඒ හැමෝම හැම මට්ටමින් හැම විටම දූෂණ ගැන පමණක් කතා කරලා ඒ මත අපේ දේශපාලනය කරන්නේ ඒකයි අර්බුදය. ඒ තුළ නිර්මාණය කරනු ලබන මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුව. දූෂණය ගැන කතා කරලා පමණක් යහපාලනය ලබා ගන්න, සංහිඳියාව ඇති කරන්න, යටිතල පහසුකම් ලබා දෙන්න, රැකියා උත්පාදනය කරන්න, FDI ලබා ගන්න, ඒ කියන්නේ ඍජු ආයෝජන, ජාත්‍යන්තරදී දිනා ගන්න, ආර්ථික සමුදියේ ලබා ගන්න බැහැ. හැබැයි දූෂණ අඩු කරන එක යහපාලනයයි. එය මේ සියලු දේ ලබා ගන්න වැදගත් වෙනවා. හැබැයි දූෂණ නැති කළ පමණක් රටෙන් සියලුම ගැටලු විසඳන්න බැහැ. අපි දූෂණ හොයන එක ඒ අදාළ ආයතන වලට බාර දීලා මේ අපේ දුක් විඳින මිනිසුන්ගෙන් ගැටලු විසඳන්න 70 වසරක් අපි මුහුණ දුන්න අර්බුද විසඳා ගන්න කොහොමද කියලා හොයලා බලන්න ඕනේ. ඒ වගේම සමාජයේ මෙතරම් ප්‍රචණ්ඩ ඇයි, දූෂිත ඇයි කියලා ඒවට හේතු හොයලා පිළියම් යොදන්න ඕනේ. එහෙම නැතුව දූෂණය කියලා කතා කරන හැටියට මේ අර්බුද විසඳන්න බෑ. මේකට විද්‍යාත්මක කල්මනා කරන ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. පසුගිය මාසයේ පත්තර TV බලන්න මොනවද කතා කරලා තියෙන්නේ, මොනවද සාධනීය කන්ස්ට්‍රක්ටිව් දේවල් කතා කරන්න තියෙන්නේ. අපට නව දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරගන්න ඕන වෙලා තිබෙනවා. මේ ඩිස්ට්‍රක්ටිව් පොලිටික්ස් වලට තිත තියන්න ඕනේ, අලුතෙන් හිතන්න ඕනේ. සංවර්ධනය පිළිබඳ ප්‍රවේශය අවශ්‍යයි. නායකයන් විනාශ කරන කුහක දේශපාලන වෙනුවට නායකයන් තනන යහපත් දේශපාලන බිහි කරන්න ඕනේ. කොටින්ම කන්ස්ට්‍රක්ටිව් පොලිටිකල් අප්‍රෝච් එකක්, සාධනීය දේශපාලන ප්‍රවේශයක් අද අපට අවශ්‍ය කර තිබෙනවා. මන්ත්‍රීවරයෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට මට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන විශාල අර්බුදයකි. ඒ තමයි මේ විනාශකාරී දේශපාලන තුළ ලංකාවේ ඉන්න එකම පෞකාරය, එකම අපරාධකාරය බවට මාව පත් කරන්න හදන දේශපාලන පසුගිය කාලයේ ක්‍රියාත්මක වීම. ඒ අදටත් ක්‍රියාත්මක වෙන්න හදනම යහපාලන සම්මුතිය ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව කරුවකු ලෙස එක්සත් ජාතික පක්ෂයටත් මේ තුළ පහර දෙන්න කුමන්ත්‍රණ සිදුවෙලා තිබෙනවා. මට කෙතරම් මඩ ගැහුවත්, එක්සත් ජාතික පක්ෂය කොතරම් අවලාද නැගුවත්, මම හිතනවා මේ தත්ත්වය මොන අඩුපාඩු තිබුණත් යහපාලන වෙනුවෙන් අපි ගත්ත උත්සාහය ප්‍රතිඵල තියෙනවා. මේ තුළ රටේ දේශපාලකින්, රටේ නිලධාරීන් වගේම ජනතාව යහපාලන වෙත වඩාත් නැඹුරු වෙනවා. වැරදි කරපු අයට දඬුවම් ලැබෙනවා, වැරදි කරන්න බය වෙනවා. ඒ වගේම වැරදි අඩුපාඩු වගේම හොරකම් කරන අමාරුවෙන් පද්ධති හා ක්‍රමවේද සකස් කරන අපි සියලු දෙනාම උත්සාහ ගන්නවා. බැඳුම් කර අර්බුදය. ගරු සභාපතිතුමනි, මෙම කොමිසමේ වාර්තාව දෙකම ගැන අපි කතා කළ යුතු වෙනවා. මුලින්ම බැඳුම් කර කොමිසම ගැන හා ඒ තුළ මා සම්බන්ධ කර ගැනීම ගැන කතා කරන්න කැමතියි. බැඳුම් කර කොමිසමේ කටයුතු වලට මගේ නම පැටළුවේ දවසේ සිට මෙම කොමිසම වාර්තාව එළි දකින තුරු මා සිටියේ නොවිසිල්ලේ. මම නව දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරමින් ඇමතිකම ඉල්ලා අසුනේ මේ රටේ දේශපාලන නව ප්‍රවේශයක් ලබා දෙන්නයි. බොහෝ අය මෙවැනි අවස්ථාවල බලවතුන්ගේ රැකවරණ ලබාගෙන පක්ෂමාරු කරලා ආරක්ෂා වෙනවා. මගේ ප්‍රවේශයේ උනේ අභියෝග මුහුණ දීමයි. සත්‍ය කවදා හෝ ජය ගන්නවා. බොරුවට ආයුෂ නැහැ. ඒ හින්දා මම තනිව මේ යුක්තිය වෙනුවෙන් සටන් කරන්න තීරණය කළා. අදෙහි යම් ජයග්‍රහණයක් අපි ලබා ගනිමින් සිටිනවා. සත්‍ය යම් පමණකට හෙළිදරව් වෙමින් පවතිනවා. මං එකින් එක ඒ ගැන පෙන්වා දෙන්න. ජනාධිපතිවරයා විසින් ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධ විමර්ශන කිරීම සඳහා ජනාධිපති කොමිසම් පත්කරුන් ලැබුවේ 2017 ජනවාරි මාසයේ 27 වෙනිදා. ඒ විමර්ශනයේ කටයුතු එම වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කෙරුණා. පසුව එම කොමිසම මාස 10ක පමණ කාලයක් සිදු කළ විමර්ශනයේ කටයුතු වලින් අනතුරුව සකස් කළ වාර්තාව 2017 දෙසැම්බර් මාසයේ 30 වෙනිදා ජනාධිපති වෙත බාර දෙනු ලැබුවා. ඒ වාර්තාව ඇසුරෙන් සකස් කළ කෙටි වාර්තාව විශේෂයෙන් මා දේශපාලනය වශයෙන් විනාශ කිරීමට ඉලක්කත් සහිතව මේ වාර්තාව 2018 ජනවාරි මාසේ 3 වෙනි දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලෙස කියවනු ලැබුවා. මේ ප්‍රකාශය පිළිබඳව මමත් මගේ පවුලත් හිතවත් පාක්ෂිනුත් අතිශයෙන් විමතියට හා කම්පනයට පත් වුණා. ඒ සමග අපිට මේ විකෘති කළ කරුණු පරදවා සත්‍ය ජයගැනීමේ සටන් කරන්න පුදුම ශක්තියක් ලැබුණා. මේ අනුව මේ වාර්තාව නිර්දේශ හා උක්ත ප්‍රකාශ අතර පරතරය පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කළා. ඊළඟට ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න උත්සාහ කළා. එයත් කිසියම් නොපෙනෙන බලවේගයක් වැන්නක් හමුවේ වැළකී ගියා. ජනාධිපති එම ජාතිය අමතා කළ ප්‍රකාශයේ මා සම්බන්ධව කරන ලද කොටස තුළ මෙසේ සඳහන් වෙනවා. ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ටන් රෝ සමාගම විසින් පෙන්ටවුස් තට්ටු නිවසක කුලිය ගෙවීම පිළිබඳ හිටපු මුදල් ඇමති රවි කරුණක මහතා වෙත වගකීමක් වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස්සා දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දන්න නීති සංග්‍රහ යටතේ කොමිෂන් සභාව ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. එහි මූලික කරුණු කිහිපයක් සඳහන් වෙනවා. නිවසකට කුලී ගෙවීම පිළිබඳ හිට මුදල් නැමැති මහතා වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධ අල්ලස දූෂණ යටතේ නඩු පැවරිය යුතු බවත් ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ නිසා මේ වාර්තාව පිළිබඳ සත්‍ය තත්ත්වය දැනගන්න මට ඕන වුණා. තොරතුරු අයිතිය යටතේ මා වාර්තාව පිටපතක් ඉල්ලුවා. ඒ හින්දා මා විසින් 2018 ජනවාරි මාසයේ 5 වෙනි දින තොරතුරු අයිති යටතේ මෙම කොමිෂන් වාර්තා ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටියා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ 17 වෙනි දින මාහට ජනාධිපති කාර්යාලයේ මෙම වාර්තාවේ පිටපතක් ලබා ගන්නට හැකි වුණා. වාර්තාවේ සඳහන් කරුණු මොනවද කියලා අපි හොයලා බලමු. මුදල් ඇමති ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් දීමේදී කිසිදු වරදක් කර නොමැති බව බැඳුම්කර කොමිසම පිළිගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනු වලට දී මා මුදල් ඇමති ලෙස කටයුතු කරමින් රාජ්‍ය බැංකුවලට උපදෙස් දීමෙන් රජයට විශාල පාඩුවක් කළ බවට සමහර දේශපාලින් හා මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියා. කරුණාකර බලන්න කොමිසම වාර්තාව ඒ ගැන කියත් ඇති දේ. මා වාර්තා පිටු අංක 838 වෙත ඔබගේ අවධානය යොමු කරනවා. මගේ මිත්‍ර බන්දුර ගුණවාදන මෙතන සිටිනවා. මං හිතන්නේ එතුමා පිටුව 838 මේව කරොත් සතුටු වේවි. කොමිෂන් වාර්තාවේ මේක නිදොස් කරලා තියෙනවා කියන්නේ. එහි මෙසේ සඳහන් වෙනවා. We have earlier concluded that in view of the undesirably high yield rates which then prevailed, it was reasonable and justifiable for Honorable Karunanayake MP, the then Minister of Finance, to wish to bring these yield rates down at these treasury bond auctions. We have also taken the view that since successive governments have been known to use the state-owned People's Bank, National Savings Bank and Bank of Ceylon to implement some policy measures, and it is not per se irregular for a government to do so, we cannot find fault with Honorable Ravi Karunanayake MP, the then Minister of Finance, for convening these meetings and giving the aforesaid instruction to the three state banks. මේ මගින් මුදල් ඇමති ලෙස මා අනුපාත අඩු කිරීම සාධාරණ හා නීත්‍යානුකූල බව කොමිසම පිළිගෙන තිබෙනවා. It was reasonable and justifiable for Ravi Karunanayake MP then Minister of Finance to wish to bring these yield rates down at these treasury bond auctions. මීට පෙර තිබූ රජේන්ද මෙම ප්‍රතිපත්තිය ලෙස කර ඇති බව කොමිසම තවදුරටත් පිළිගෙන තිබෙන බව මැනවින් මගේ කිසිදු වරදක් නොමැති බව කොමිසම තහවුරු කර තිබෙනවා. To implement some policy measures and it is not per se irregular for a government to do so, we cannot find fault with Ravi Karunanayake. එමෙන්ම මා හෝ මුදල් අමාත්‍යංශයේ මේ ගනුදෙනු වලදී මහ බැංකුවට උපදෙස් දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් කොමිසම පිළිගෙන තිබෙනවා. However, we have also earlier concluded that there is no evidence before us which suggests that Honorable Ravi Karunanayake MP or Minister of Finance advised the Central Bank of Sri Lanka that the aforesaid instructions had been given to the three state banks. Garu Sabhapathyumani, මේ වාර්තාවේ 838 පිටුවල මහ බැංකුවේ සහ බැඳුම් කර ගනුදෙනුව මගේ යටතේ ක්‍රියාත්මක වන හෝ මගේ බලපෑම යටතේ ආයතනයක් නොවන බව පිළිගෙන තිබෙනවා. මහ බැංකුවක් තිබෙන්නේ නැහැ මගේ යටතේ. අගෝස්තු මාසයේ පසු වාණිජ බැංකුවත් මගේ යටතේ නොවේ තිබෙයි. ඒ අනුව මගේ නීතිඥ විසින් මේ මෙම වාර්තාව පරිශීලනය කිරීමෙන් අනතුරුව පහත දැක්වෙන නිගමනවලට එළඹී තිබෙනවා. පපෙච්චුවල් ට්‍රෙෂරි හෝ වෙනත් අයකුට බැඳුම් කර මිලදි ගැනීම හෝ විකිණීම මගින් ලාභ ගැනීම සම්බන්ධයෙන් මගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව බැඳුම් කර කොමිසම තහවුරු කර ඇති බව. මහ බැංකු විසින් බැඳුම් කර විකිණීම හෝ ප්‍රාථමික වෙළඳුන් විසින් බැඳුම් කර මිලදී ගැනීමදී කිසිදුම ආකාරයක නීති විරෝධී හෝ නුසුදුසු ක්‍රියාවක් මා නිරතව වී වරදකරුකු වී ඇති බව කිසිදු සාක්ෂියක් බැඳුම් කර කොමිසම කර නොමැති බව මෙතන දැනුවත් කළ තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ වාර්තාවේ පරිච්ඡේදය 33 නිර්දේශවලට වෙන් කොට තිබෙනවා. එහි පිටු අංක 921 සිට 922 දක්වා නිර්දේශ 30ක් දක්වා තිබෙනවා. ඉන් නිර්දේශ 24 හා පිටු අංක 920 සිට 21 මා හා සම්බන්ධයි. ඒ තුළ ඉංගිරිසි භාෂාවෙන් දැක්වෙන නිර්දේශ 24 25 පහත දක්වා තිබෙන අංක 24 පිටු 921 21 තියෙනවා. මේ වාර්තාවේ ඒක මං පිටු අංක දුන්නේ, එතකොට ඒක ලේසි මේක අධීක්ෂණය කරන්න. As stated earlier in Chapter 24, we recommend that the Commission to investigate allegations of bribery or corruption should consider whether Ravi Karunaka, while he was Minister of Finance, derived a substantial benefit from the lease payments made by Walter and Rowe Associates, which is an associate company of Perpetual Treasuries, which owned and controlled by the same persons who own and control Perpetual Treasuries, for the lease of apartment occupied by Ravi Karunaka, and if so, determine whether appropriate action should be taken against Ravi Karunaka. සිංහල පරිවර්තනය මෙසේයි. 24 පරිච්ඡේදයේ කලින් ප්‍රකාශ කර ඇති පරිදි ගරු මන්ත්‍රී රවි කරුණායක මුදල් ඇමතිවරයා සිටියදී ඔහු සහ ඔහුගේ පවුල පදිංචි සිටි නිවස සඳහා බදු මුදල් ගෙවීමට පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගම හිමි සහ පාලනය කරන පුද්ගලින් අයත් අනුබද්ධිත සමාගමක් වන වෝල්ටන් රෝ සෝසිේට්ස් පෞද්ගල සමාගම විසින් සිදුකර කිරීම මගින් ගරු රවි කරුණායක මන්ත්‍රීවර සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්තුූයයි අල්ලස දූෂණ චෝදන විභා කරන කොමිසම සභා සලකා බැලිය යුතු බව අප නිර්දේශ කරන සිටින අතර ගරු කරුණායක ඇමතිවරය එවැනි සැලකිය යුතු ප්‍රතිලාභයක් අත් වූයයි නම් අල්ලස දූෂණ පන්ත යටතේ ඔහුට එරවි සුදුසු පියවර ගත යුතුයි තීරණය කරන ලෙස නිර්දේශ කර සිටිමි. As stated earlier in Chapter 24, we also recommend that Attorney General and the other appropriate authorities consider whether some of the evidence given by Honorable Ravi Karunanayaka MP before us is shown to have been incorrect, and if that is the case, whether Karunanayaka should be prosecuted under Section 179 and Section 188 of the Penal Code or other relevant provisions of law, read with Section 9 of the Commission's Inquiry Act No. 17 of 1948. ඒක සිංහල පරිවර්චනය සභාපතිතුමනි මෙසේ 24 පරිච්ඡේදයේ කලින් ප්‍රකාශ කර ඇති පරිදි ගරු රවි කරුණායක මන්ත්‍රීවරයා අප ඉදිරියේ ලබා දුන සාක්ෂි වලින් සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ දැයි ගරු නීතිපතිවරයා සහ අනෙකුත් අදාළ බලධාරීන් සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කරන සිටින අතර එම සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ නම් දන්න නීති සංග්‍රහ 179 සහ හෝ 188 යන ඡේදවන අනුව ඔහු අන් කිසියම් නීතිය ප්‍රතිපාදනය සහ 1948 අංක 17 දරණ විමර්ශන කොමිසන් සභා පනතෙහි 9 ඡේදයේ හෝ යටතේ කරුණායක මහතාට එරෙහිව නීතිමය පියවර ගත යුතුද තීරණය කරන ලෙස නිර්දේශ කර සිටිමි. ඉහත අංක 1 ලෙස මේ ප්‍රකාශයේ මා දක්වා ඇති ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය මා පිළිබඳව කරන ලද සිංහල භාෂාවෙන් සඳහන් කිරීමට පදනම් විය. යුත්තේ කොමිෂන් සභා වාර්තා නිර්දේශ අඩංගු ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිච්ඡේදයේ 33 විශේෂෙනෙහි අංක 24 25 විය යුතුයි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ අංක 24 25 අංක දරණ ඡේද තුළ පමණයි. ඒ ඡේදයෙන් මාහට විරුද්ධ අල්ලස දූෂණ කොමිසම යටතේ නඩු පැවරිය යුතු බව හෝ අසත්‍ය සාක්ෂි දීමක් සම්බන්ධව නඩු පැවරිය යුතු බව කිසිම තැනක සඳහන් වී නැහැ. ඒ වගේම මං සඳහන් කරන්න කැමති ජනාධිපතිවරයා විසින් කොමිසම් පත් කිරීමට අදාළව නිකුත් කළ මැන්ඩේ අභිනියෝගයට අනුවත් මේ කාරණා කොහෙවත් අදාළ නැති බව. නමුත් අපව කොමිසමෙන් කැඳවනු ලැබුවා යහපල් සම්මුත ආණ්ඩුව නියම උරුමකාරයන් ලෙස අපි ඊට සම්පූර්ණ සහයෝග දැක්වුවා. අපි කිසි විටකත් කොමිසම් වලට බලපෑම් කළේ නැහැ. සම්පූර්ණ සහය දුන්නා. ඒ අපි වැරදි කරලා නැති නිසා බය නැතුව අපි ඉදිරියට ගියේ. ඒ අනුව ඔප්පුවන්නේ කුමක්ද? එනම් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සඳහන් එලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නැතුව තිබූ වෝල්ටන් රෝ සමාගම විසින් පෙන්ටවුස් තට්ටු නිවසක කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක මහතා වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත් මෙම වාර්තාවේ සඳහන් වෙනවා. යනුවෙන් සඳහන් වූ කොටස සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර බව මට කියන්න තිබෙන්නේ. ඒ වගේම පැහැදිලි කරුණක් තමයි මෙතරම් විශාල වාර්තාවක් දින තුනක් වෙනි කෙටි කාලයක් තුර හැදෑරීම සහ ජනාධිපතිවරයා කාලයක් නොමැති බවයි. එවැනි පසුබිමක සත්‍යයෙන් තොර විකෘති ප්‍රකාශ එතුමාගේ ප්‍රකාශ ආවේ කොහොමද? ජනාධිපති කියන්නේ මේ රටේ රාජ්‍ය නායකයා. ඒ රාජ්‍ය නායකයා ඔහු විසින් පත් කළ කොමිෂන් නිර්දේශ ඇතුළත් වාර්තාවක කරුණු මේ ආකාරයට විකෘති කර ඉදිරිපත් කිරීම අපේක්ෂාව මොකද්ද? මම දන්නවා අනිවාර්යයෙන් මේක ජනාධිපති මෙවැනි කරුණක් හිතුමතේ කළ නැහැ. කවුද මේක කරන්න බලපෑම් කරේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කෙසේ වුවත් මේ මොහොතේ මට කියන්න තිබෙන්නේ ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ මේ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මගේ කීර්ති නාමයට දේශපාලන ජීවිතයට අතිශය හානි සිදු තිබෙනවා. විශේෂයෙන්ම මා කෙරෙහි විශ්වාස තිබූ ජනතාවට ඒ වෙනුවෙන් මට ඉඩ හසර විවර කළ ආදරණීය එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් සිදු වී තිබෙනවා. මා මේ අවධාරණය කරන්නේ හුදු හිතුවලා නොවේ. හේතු ඇතුවයි මා මේ කාරණය මතු කරන්නේ. ඒ වෙනුවෙන් බැඳුම් කර ගනුදෙනුවේ පිළිබඳ මෙතෙක් සිදු සාකච්ඡා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන අගමැති විසින් පත් කරන ලද පිටුපන කොමිසමේදී ඉන්පසුව ඩියු ගුණසේකර මහතා යටතේ කෝප් කොමිටුවේ මේ පිළිබඳ කරුණු විභාග කෙරුණි. ඉන්පසුව නැවත මේ පිළිබඳ සුප්‍රීම උසාවියේ කරුණු විභාග කෙරුණා. පසුව අල්ලස දූෂණ කොමිසම හමුවේ නැවත වතාවක් විභාග කෙරුණා. අනතුරුව සුනිල් හඳුන්හෙත්ති මහතාගේ සභාපති යුත් කෝප් කොමිටුවේ මේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ විමර්ශ සිදු වුණා. මේ එකදු අවස්ථාවක හෝ මගේ නම සම්බන්ධ වූයේ නැහැ. ඉන් පසුව නැවතත් ජනාධිපති බැඳුම් කර කොමිසම හරහා මේ ගනුදෙනුව ගැන විමර්ශනය කටයුතු ආරම්භ කෙරුණා. ගරු සභාපතිතුමනි, එතැන් සිට මේ පරීක්ෂණ තත්ත්වය වෙනස් වුණා. මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ අවස්ථාව පහදී නොතිබුණු මගේ නම මේ ප්‍රශ්නෙට ඇදී ආවා. මීට ඉහත මේ සම්බන්ධ පරීක්ෂණ කරන ආයතන මා මේ ගැටලුවට සම්බන්ධ කර නොගත්තේ මහ බැංකුව මා යටතේ තිබූ ආයතන නොවූ බව පැහැදිලිව ලෙස දැන සිටීම නිසායි. පසුගිය පරීක්ෂණ සිදුවුණු විවිධ ආයතන විවිධ පැතිවලින් මෙම ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා. ඒ සියලු ආයතන කිසිදු අයුරුකින් මගේ නම සම්බන්ධ කර නොගෙන තිබුණත් ජනාධිපති කොමිසම හමුවේ පැත්තක තිබූ මගේ නම මේ ගනුදෙනුව සම්බන්ධ කරගත්තා. මා හිතනවා මාස 10ක් තිස්සේ මටත් පවුලටත් උදවියටත් එක්සත් ජාතික පක්ෂයේ පෞකාරය ලෙස සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? මාව පෞකාරයක් කරලා කුරුසියේ කරේ තියලා කල්වරි කන්ද නගන්න විදිහට මාධ්‍ය සංදර්ශන පැවැත්වුවේ මේ ටික කියන්නද? ඇත්තටම මේ තුල සිදුවේ ඇත්තේ කන්දක් විලිලා මීයක් වැදුවා වැනි දෙයක් නොවේද? ගරු සභාපතිවරනි, මේ පුදුම එළවෙන ප්‍රකාශයක් නොවේද? මොවුන් මාස 10ක් බලා සිටියේ මේක කියන්නද? I believe in resurrection is after crucifixion. අනෙක් අතට මා කොමිසමට සහාය දැක්වීමන ස්වේච්ඡාවෙන් ගොස් පැය දෙකහමාරක් පුරා සාක්ෂි ලබා දුන්නා. නමුත් මා සාක්ෂි දුන් පසුව චෝදන ඉදිරිපත් කළ පාර්ශ්වයන් කිසිදු හරස් ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දුන්නේ නැහැ. එවැනි පසුබිමක මෙසේ අද්භූත චෝදන කිරීම තේරුම් ගැනීමට අපහසුයි. මේ තුල තිබෙන්නේ හාස්‍ය ජනක කරුණක් වනුවේ මට එහිව සාක්ෂියක් කරගෙන ආ කාන්තාවකට රජයේ ප්‍රභු ආරක්ෂක 6 දෙනෙකු ලබා දීම. ඒ වගේම ඇයගේ සහෝදරයා වෙත ප්‍රභු ආරක්ෂක 2 දෙනෙක් ලබා දීම. ඒත් යහපාලනගෙන ඒ වෙනුවෙන් කැපවීම කර ඒ නිසා බැටකමින් සිටින මේ කතා කරන මාහට කිසිම ආරක්ෂාවක් ලබා දී නැහැ. මං තිබ්බයවත් බාර දුන්නා. ඒ වගේම මම කියපු බොරු සාක්ෂි මොනවද කියා දැනගන්න මට අයිතියක් තිබෙනවා. ගරු සභාපතිතුමනි, මා බැඳුම් කර ජනාධිපති කොමිසම හමුවේ බොරු ප්‍රකාශයක් කළා නම් කොමිෂන් ඔෆ් ඉන්ක්වයරිස් ඇක්ට් 1 සෙක්ෂන් 10 වගන්ති 10 යටතේ ඒ අවස්ථාවේදී මට එරෙහිව කටයුතු කිරීමට කොමිෂන් වරුන්ට හැකියාවක් තිබුණා. ඒ සඳහා බලයක් ද උන් සතුව තිබුණා. නමුත් මාස පහක් ගත වී ඊට අදාළ කිසිදු පියවරක් නොගෙන මෙසේ මාහට චෝදන නැගීම තේරුම් ගන්න කොහොමද? මා ඒ පිළිබඳ නැවතත් අවධාරණය කරන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. ඒ විතරක් නෙමෙයි, ඒතරින්න නීතිපති දෙපාර්තමේන්තුවේ අය බොහොම සටම්කාමී ස්වරූපයකින් තමයි එතන හිටියේ. ඉතින් ඒක එයාට මාස පහකට පස්සේ කියන්න අවශ්‍යතාවය නැහැ. එතන බොරු කියනවා කියලා තිබ්බනම් ඊට පසුව දවසේ ගන්න තිබ්බා. මම මේ අභියෝගය කරන්නේ මේක පුදුමාකාර ලෙස තත්වයක් ඇති වෙලා තියෙන නිසායි. ඇත්ත වශයෙන්ම මාදුන් සාක්ෂි හරිද වැරදි තීරණය කරන බලයක් එම කොමිසම තිබුණා. ඒ නිවැරදි සෙවීමට යාන්ත්‍රයක් ඒ කොමිසම තිබුණා. ඒ කිසිවක් සිදු නොකොට අද මෙවැනි තීරණයක් නැති ප්‍රකාශයක් වාර්තා ඇතුළත් කරන්නේ කාගේ වුවමනාවටද? නමුත් මේ කටයුතු හරහා මාව දේශපාලනික ඝාතන කිරීමන කවරෙකුට හෝ තිබූ වුවමනාව ඉතා හොඳින් පෙනී ගියා. එසේ ඒ අදටත් සිදුවන බව මේ සිදුවීම් පෙළ කියා පානවා. අන්තිමේදී මේ කොමිසම් ප්‍රකාශයේ කොමිසමේ ප්‍රශ්නයක් ඇත්තේ මගේ දියණිය කුලියට ගෙවීම පිණිස ලබාගෙන ආපසු ගෙවූ රුපියල් මිලියන් 11 ගැන පමණද? මං අද ඒ කුමන්ත්‍රකාරයන්ගෙන් අහනවා, මේකද බැඳුම් කරේ ලොකුම චෝදනාව? අන්තිමට ඒ චෝදනාවද මොකද්ද වුනේ? මීළඟට මේ ගරු සභාවේ අවධානය යොමු කරන්නේ සෙක්ෂන් 25 පිටු අංක 827 මුදල් ප්‍රතිපූර්ණය රීඇම්බර්ස්මන්ට් පිළිබඳ රිසීට් පත්වලට අවධානය යොමු නොකිරීම ගැන මා මේ පෙන්වී දීමට සූදානම් වන්නේ. වෝල්ට් ඇන් රෝ අසෝසියේට් සමාගම මගේ පවුල විසින් මුදල් ප්‍රතිපූර්ණය රීඇම්බර්ස්මන්ට් කළ බව, එනම් ලබාගත් මුදල් ආපසු ගෙවූ බවට මා හට ඔප්පු කිරීමට නොහැකි වූ බව, එනම් කිසිදු සාක්ෂියක් පෙන්වීමට නොහැකි වූ බව කරුණායක did not produce any evidence to show that any reimbursements had කොමිසමේ වාර්තා පිටු අංක 827 දක්වා තිබෙනවා. එහෙත් සභාපතිතුමනි, පිටු අංක 832 දක්වා ඇති පරිදි මගේ පිළිතුර I got the receipt here that the reimbursement taken place යනුවෙන් ප්‍රතිපූර්ණය සිදු වූ බව පෙන්වා රිසීට් පත් මෙන්ම යනුවෙන් ප්‍රකාශ කළ බව වාර්තා සඳහන් වෙනවා. එම රිසීට් පත එදා එලෙස ඉදිරිපත් කළ එය බැලීමට හෝ පිළිබඳව තවදුරට සොයා බැලීමට කිසිදු උත්සාහයක් එදා තිබුණේ නැහැ. මන් දන්නේ නැහැ ඇයි ඒ කියලා. ඒ කොහොම වුණත් අදාළ රිසීට් පත ඉදිරිපත් කරන විට ඒ ගැන නොසලකා සිටි දැන් මෙලෙස චෝදන නැගීම ඉතා කනගාටුදායකයි. මන් දන්නේ නැහැ මේ ජනාධිපති කොමිසම විදිහදා කියලා. ඒත් කොමිසම විදිහ මේක නම් මගේ දියණ විසින් ප්‍රතිපූර්ණ කළ මා විසින් කොමිසමට හමුවට ඉදිරිපත් කළ රිසීට් පත්වල පිළිබඳ අවධානය යොමු නොකොට කටයුතු කිරීම සඳහා මට අගතියක් වූ බව සඳහන් කරන්න ඕන. එදා යහපාලන සම්මුති ආණ්ඩුව වෙනුවෙන් මං තීරණයක් ගත්තා. මං එවකට දරපු සියලුම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අසුණා. මං එදා පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළ ඉතිහාසය සහ කාලය මට හිමිතන තීරණය කරනු ඇති බවයි. පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු මේ වාර්තාව දිහා බලපුවාම එකක් ඉතා පැහැදිලි. අපි 2005 දුන්න පොරොන්දු ඉටු වී නොමැති බව. අපි කිසිදාක හොරු අල්ලන්න බාධා කළේ නැහැ. කොහොම හරි තෝරාගත් හොරු ටිකක් අල්ලාගෙන තියෙනවා. ඒ අයට අතර රජය නිලධාරීන් තමයි වැඩිපුර ඉන්නේ. ඒ වගේම තෝරාගත් හොරු ටිකක් ප්‍රජාතන්ත්‍රවාදය රිසි ලෙස නමන් ආරක්ෂා කරගෙන ඉන්න බවත් අපට දකින්න පුළුවන්. මෙහෙම යහපාලනය ස්ථාපිත කරන්න අමාරුයි. ඒ වගේම යහපාලනය යනු සිය දේශපාලන බලය හා මාධ්‍ය බලය පාවිච්චි කරලා බොරුව ඇත්ත කරලා දේශපාලන ඝාතන කිරීම නොවෙයි. ද්වේෂයේ සරදමකට වගේ යහපාලනය වෙනුවෙන් සටන් කරපු අපිට මෙසේ සිදුවීම කනගාටුදායකයි. මම හිතනවා විරුද්ධ පක්ෂයේ අයටවත් මෙලෙස කටයුතු නොකළ යුතු බවයි. යහපාලනය කියන්නේ සාධාරණ දේශපාලනයක් කරන්න සමබිමක් නිර්මාණය කොට සැමට අවස්ථාවක් ලබා දීමයි. එදා ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිර්මාණය වුණ නායකින් දක්ෂ නායකින් ඒත් මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය දියුණුවත් සමග අද බිහිවෙලා තිබෙන්නේ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ තුළ දක්ෂ නායකයෝ වෙනුවට ජනප්‍රිය පුද්ගලින් රටේ නායකත්වයට පාර්ලිමේන්තුවට එනවා. මේක යුරෝපයේත් අද සිදුවෙනවා. ඒකම නව මාධ්‍ය සංස්කෘතිය තුළ සමාජය තුළ ලෝකයේ යථාර්ථයක් යම් විකෘතියකට ලක් වෙලා සමාජගත වෙනවා. මේ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ නව මාධ්‍ය භාවිතයේ ගොදුරක් බවට මාව පත් කරන්න බලය වගේම මුදලිනුත් පසුගිය කාලයේ යොදාගත් බව මම මේ ගරු සභාවට කියන්න ඕනේ. අතීතයේ ඉඳලා අපේ නායකයෝ විනාශ කරන කටයුතු කළා. එදා තුවක්කුවෙන් බෝම්බෙන් අපේ නායක විනාශ කළා. අග්‍රමාත්‍ය බණ්ඩාරනායක මහතාට එරෙහිව පිස්තෝලය යොදා ගත්තා. ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව බෝම්බ පත්තු කළා. ගාමිණී ඉසහානක මහතාට එරෙහිව බෝම්බ පත්තු කළා. ලලිත් අතුලත් මුදලි මහතාට එරෙහිව බෝම්බ පත්තු කළා. ඒ හැම අවස්ථාවෙම මඩ ගහන මාධ්‍යත් යම් ප්‍රමාණයක යොදා ගත්තා. අද මේ සියල්ලට වඩා මාධ්‍ය එදා තුවක්කුවෙන් බෝම්බෙන් කළ දෙයට වඩා භයානක ලෙස දේශපාලනය විනාශ කරන මාධ්‍ය නිදහසත් මාධ්‍ය සංදර්ශනයත් යොදා ගන්නවා. මට මේ සියල්ලට වඩා වෙනස් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා බැඳුම් කර කොමිසමේ වාර්තාව මා සම්බන්ධයෙන් වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත් කළා. මාරපන කොමිටුවක් කැකිල්ලේ තීන්දුවක් ලබා දීලා ඔවුන් බැඳුම් කර වාර්තාවට අනුව එක්සත් ජාතිපක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙක් වරදක් කර නැති බව පවසනවා. ඒ සමගම මා සම්බන්ධ කරුණු සොයා බල කටයුතු කරන ලෙස කියා ඇති නිර්දේශ උපුටා දක්වමින් එම පරීක්ෂණය කවදා හෝ අවසන් වන තුරු මගේ දේශපාලන කටයුතු අඩාල කරන්න යෝජනා කර තිබෙනවා ලෙස මට දැනුවත් කර තියෙනවා. එය මොනතරම් විහිළුවක්ද. ඉදිරියේදී ඔබතුමාට අපේ පක්ෂයේ නායකයන්ට කිසියම් හෝ කොමිසමකින් හෝ වෙනත් ආයතනකින් චෝදනා එල්ල කළොත් ඒ අනුව මා සම්බන්ධයෙන් මාරපන කොමිටිය නිර්දේශ සියලු දෙනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු යැයි ඔබ සිතනවාද? එසේනම් අපේ පක්ෂයේ ඉදිරි ගමන නැවැත්වීමට විපක්ෂය කළ යුත්තේ ඉතා සුළු කටයුත්තයි. ඒ අපේ පක්ෂ නායකින්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණයි. මෙය කොතරම් යුක්ති සහගතද, සාධාරණද? මේ රටේ දේශපාලඥයන් නරක ජාතික පුරුද්දක් තියෙනවා. ඒ තමයි තමන්ට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ල වුණාම ජනාධිපති පස්සේ ගිහින් හෝ පක්ෂනායක පස්සේ ඇඟිලා ඒ චෝදනාවගෙන් බේරගන්න එක. ඒක රාජපක්ෂ පාලනය යටතේ සිදු වුණා. අදත් සිදු වෙනවා පේනවා. ඒකේ හංගන්න දෙයක් නැහැ. කොහොමටත් ඉවුරු බදින්නේ ගඟනම් අපට වැලිකොට්ට වලින් ලොකු වැඩ කරන්න විදහකුත් නැහැ. තවමත් කරන්න ආවේ දේ නොකර අපේ ඇඟේ එල්ලි එල්ලි ගොඩ යන්න හදන අයට කියන්න දෙයක් තියෙනවා. අද මේ ජනාධිපති පස්සේ හැංගීම නිසා නඩු නැතිව ඉන්න ඒ දූෂණ වංචාවල් නම් කියවුණු කීයක් ඉන්නවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා නඩු නැති කීයක් ඉන්නවද? ඒකාබද්ධ විපක්ෂයේ හිටියත් පක්ෂයේ බැලන්ස් කරන වැඩේට මුවා වෙලා කී දෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවද? අද ඒ හැමෝටම එක පෙළට තියලා මං මෙහෙම කියන්නේ, රවි කරුණායක පොතේ ඔය දේවල් කරන්න හැංගිලා බේරෙන්න තියරියක් නැහැ. රටේ අධිකරණ සමාජ යුක්තියට වෙට්ටුව දාන්න වැඩ අපි ළඟ නැහැ. ඉස්සරහට කරන්නෙත් නැහැ. මොකද හැංගෙන්න ඕන වැරදි කරපු අය විතරයි. වැඩි එපා. ඔය අද කපුරු හාමිලා වගේ ඉන්න සමහරු 2015 ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ වේදිකාවේ ඉඳගෙන කරපු කතා ටික අහන්න. ඒ එක්ක අද කියන කතා ටික අහන්න. ඔය කපුරු හාමිලාගේ වචන විතරක් වැඩ අන්තිමයි. එදා අපේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පත් කරන කොතරම් අමාරුවක් තිබ්බද? ඒ අය ඒ වේදිකාවේ මොනවද කිව්වේ? අද කියන්නේ මොනවද කියන එක තමයි අපට තියෙන දුක. ගරු සභාපතිමනි, මේ වැනි පෘථග්ජන පුද්ගලයෙක් මෙහෙම දේ සිදුවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේටත් මේ වගේම වුණා. එදාත් නගර සෝබීනියක් වූ චිංචමානි වගේ ධර්මිතියෙන් බැඳලා එව්වා. චිංචමානිකත්වය කිව්වේ කුසේ ඉන්න දරුවා බුදුහන්සේගේ කියලා. අද වගේම එදාත් ඇතුමුන් බුදුන්ව අවිශ්වාස කළා. තවත් අය බුදුන්ට විශ්වාස කළා. තවත් අය සිදු වන්නේ කුමක්දැයි නිහඬ විශ්මයෙන් යුතුව බලාගෙන සිටියා. නමුත් එදා සක්‍ර දෙවියන් පැමිණි ධර්මිතිය ලිහලා නිවැරදි බව ඔප්පු කළා. නමුත් අද සක්‍ර දෙවියන් නැහැ. ඒ නිසා කොමිසමත් හරි ලස්සනට කියනවා, මේ ලිහලා පෙන්නපු ධර්මිතිය ඇස් ඉදිරි පිට තියෙන ධර්මිතිය ඇත්තටම දරු ගැබ්බක්ද කියලා පරීක්ෂණ කරන්න කියලාද. ධර්මිතිය දරු ගැබ්බක් නම් ඊට අදාළ පියාට එය බාර දෙන්න කියනවා. ඒ තල්ලුවෙන් ආණ්ඩුවට බිඳවට්ටන්න මාන බලන චිංච මාණිකත්වයත් තවදුරටත් ඒ සෙල්ලම ඉස්සරහට ගෙනියන්න හදනවා. යහපාලනේ තියෙන්නේ සත්‍ය කුමක්ද සෙවීම මිස බොරුව ඇත්ත කිරීම නොවන බව ජනතාව හොඳින් දන්නවා. එයට ජනතාවට නිසි පිළිතුර ලබා දෙන්න බව අපේ විශ්වාසයයි. පාලනයක් සිදු කරන විට වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. අපි ඒ වැරදි සහ අත්දැකීම් ගුරුවරුන් කරගන්න ඕනේ. තවදුරටත් බාල ජනප්‍රිය දේ සඳහා ජනතා ආකර්ෂණය ලැබුව කියලා හිතන්න නරකයි. මන් කියන්නේ දේ අපේ ආණ්ඩුව බරපතල් විදිහට ගත යුතුයි. බොරු නම් ඒ ඇත්ත නැත්ත මැතිවරණ ප්‍රතිඵල හරහා ලැබෙයි. ඒ නිසා ඡන්ද ප්‍රතිඵලෙන් පසුවත් අපි ආපහු හැරිලා බලමු. මේ ජනවරම තියෙන්නේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පොරොන්දු ඉටු කරන්න. ඒ සඳහා පමණයි. බලගතු ශ්‍රී ලංකාවක් පොහොසත් රටක් හදන්න නොහැකි වුණත් මේ බලය අපට නැති වෙනවා. ඒ නිසා දැන්වත් අපි වැඩ කරමු. මේ රට හදමු. රටේ සංවර්ධන මූල්‍ය ප්‍රතිපත්තියට අවශ්‍ය නීති නැත්නම් අලුත් නීති ගේමු. එය කළ යුත්තේ එයයි. එය අපේ වගකීමක්. එය අපේ ජනවරම ලබා වගවීමයි. මගේ දරුවන්ට, පවුලට වගේ මගේ ආදරය කරන අපේ පක්ෂයට, මේ රටට බොහෝ යහපත් දේ දායද කළ එක්සත් ජාතික පක්ෂයට, අපේ නායකින්ට හැම විටම මේ කුහක මිනිසුන් වැරදි චෝදනා කළ තියෙනවා. ඩඩ්ඩි සේනනායක අගමැතිතුමාට, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන්ට, ලලිත් ගාමිණී වගේ නායකින්ට, අපේ වත්මන් නායක රනිල් අගමැතිතුමාට, ඒත් කවදාත් ඒ චෝදනාවලින් ඒ ඇත් රාජයන්ට හානි කරන්න බැරි වුණා. අද මේ කරන්නේ එදා කළ දේමයි, වෙනස් ස්වරූපිකින්. අද අපට අවශ්‍ය වන්නේ නායකින් විනාශ කිරීම නොව බිහි කරන්න බව අපේ පාක්ෂිකයන් තේරුම් ගන්න තිබෙනවා. අවසානයේදී මම රටේ ඉන්න අපේ UMP පාක්ෂිකයන්ගේ ආදරයෙන්ම ඉල්ලන්නේ 2018 පෙබරවාරි මාසේ 10 වෙනි දින උදෙන්ම චන්දපොලට ගිහින් ඔබේ ගම ප්‍රදේශය දියුණු කළ හැකි UMP ප්‍රාදේශ සභාවක් නගර සභාවක් පත් කරන්න. ඒ මගින් එක්සත් ජාතික පක්ෂය දිනවන්න යහපාලන ආණ්ඩුවේ ශක්තිමත් කරන ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න කියලයි. අපේ පොදු අපේක්ෂක ජනාධිපතිතුමාටත්, අපේ අගමැතිතුමාටත්, එක්සත් ජාතික පක්ෂයටත් සත්‍ය යුක්තියට කැපවෙන ජනතාවට ජය වේවා. සත්‍ය සැඟවිය හැක්කේ, පරාජය කළ හැක්කේත් කෙටි කාලයකට පමණයි. කවදා හෝ සත්‍ය හෙළිදරව් වනු ඇත, ජයගනු ඇත. අපේ සෑම උත්සාහම කළ යුත්තේ වන්නේ සත්‍ය ඉක්මනින් ජයග්‍රහණය කරවීමටයි. සත්‍ය මේව ජායෙත්. බොහොම ස්තුතියි.
ස්තුතියි.